මීළඟට ගාමිණි රත්නායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
විනාඩි 11යි නේ?
11යි.
මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, අද දවස පුරා මේ පාර්ලිමේන්තු සභා ගැබ තුල විවාදයට ගත්ත සාකච්ඡාවට භාජනය වුණු විශේෂයෙන්ම 1998 අංක 12 දරන ශ්‍රම වාසන අරමුදල පනත ප්‍රකාරව පිහිටවන ලද ශ්‍රම වාසන අරමුදල විසිරුවා හැරීමට අදාළ කරන විවාදයේ අවසාන කොටස. හැබැයි අද පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අනුව විවාද කළනු ලබන නිශ්චිත ප්‍රස්තුත කරුණ මේක. හැබැයි අපි අද දවස පුරාම පාර්ලිමේන්තුවේ මේ විවාදයේ නිරීක්ෂණය කරනකොට, පරීක්ෂණයට භාජනය ලක් කරනකොට අපිට දකින්න තිබුණේ විපක්ෂයේ පැත්තෙන් එකම එක අඳෝනාවක්, එකම එක අඬවැඩියාවක්, එකම එක විලාපයක් හැරෙන්න මේ යෝජිත විවාදයට අදාළ කරන පනතට අදාළ කිසිදු කරුණක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂ පැත්තෙන් සාකච්ඡා කෙරුණේ නැහැ. විපක්ෂ පැත්තෙන් විපක්ෂ නායකතුමාගෙන් විවාදය ආරම්භ කරලා විපක්ෂ සියලු කතිකයන් විවාදය අවසන් කරනකොට ඔවුන් මතු කරේ එකම එක දෙයයි. ඒ තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන, ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ කාරණේ පමණමයි විවාද කළේ, වෙන කිසිවක් නෙවෙයි. අද සම්මත කළ යුතු, අද සංශෝධනය කළ යුතු ශ්‍රම වාසන අරමුදලට අදාළ කිසිදු කරුණක් මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්නේ නැහැ. විපක්ෂයට ශ්‍රම වාසන අරමුදල අවශ්‍ය කිරීම පිළිබඳ, ඈවර කිරීම පිළිබඳ කරුණ තහනම් වචනේ බවට පත් වෙලා තිබුණා. ඒ අනුව විපක්ෂයේ එකම මාතෘකාව, එකම බීතිකාව බවට පත් වෙලා තිබුණේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාර්ය. ඒක මේ පාර්ලිමේන්තුවේ විවාද කරන, ඒකට අවස්ථාව තියෙනවා. ඒක පිළිබඳ තව කල් තියෙනවා. හරි. හැබැයි එසේ තිබියදී දැන් අපට, මං හිතන්නේ විශේෂයෙන්ම විපක්ෂ පැත්තෙන් මතු කරපු විරෝධය ඇතුලේ, ඊයේ මං හිතන්නේ විපක්ෂ විරෝධයක් ඉදිරිපත් කරලා උද්ඝෝෂණයක් කරා. ඒකදී කුළුණු තුනක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී නේද, අර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පාඩමක් ගැන අපිට කියලා තිබුණා. ව්‍යස්තදායකේ, විධායකේ, අධිකරණේ. ඒ ව්‍යස්තදායක, විධායක, අධිකරණ කියන මේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ මේ මුල්ගල් තුන මත තමයි ප්‍රජාතන්ත්‍රවාදී මුල්ගල, ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් දෙවල පිහිටලා තියෙනවා කියලා අපට ඉගැන්වුවේ දේශපාලන විද්‍යාව. හැබැයි ඒ මුල්ගල් තුන ඇතුළත මට කියන්න ඕනේ ව්‍යස්තදායකය කියලා කියන්නේ මේ පාර්ලිමේන්තුව. මේ ව්‍යස්තදායකයේ පාර්ලිමේන්තුව සතුව බලතල තියෙන බලතල, අධිකරණයේ සතුව තියෙන බලතල, විධායකයේ සතුව තියෙන බලතල එකිනෙකට ස්වායත්තයි, ස්වාධීනයි, එකිනෙකට වෙනස්. එකක් අභිභවා තව එකක් යනු නොලබයි. හැබැයි අද අපේ රටේ විපක්ෂ නායකතුමා උදේ මේ විවාදය ආරම්භ කරලා එතුමා මේ පාර්ලිමේන්තුවට වැරදි පූර්වාදර්ශයක් සහ නරක දේශපාලන භාවිතාවක් උගන්වලා ගියා. ඒ තමයි මොකද්ද, එතුමා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයට ආරාධනා කරලා නීතිඥ සංගමයේ එතුමාගේ ඉල්ලීම අනුව මේ පාර්ලිමේන්තුවට කැඳවලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම සහභාගී වෙන්න වැඩමුළුවක් හදලා නියෝගයක් නිකුත් කරලා මෙතුමා යනකොට එවකට එතුමා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට, එතුමා විවාදයේ කරුණු ඉදිරිපත් කරනකොට නියෝජ්‍ය කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ මේ සභා ගැබේ මූලස්තනේ වාඩිලා තිබුණේ, එතුමාටත් නියෝගයක් දීලා ගියා මේ වැඩමුළුවට කතානායකතුමාටත් එන්න කියලා. දැන් නියෝගය ආවේ කොතනින්? කාගේ නියෝගයක්? ව්‍යස්තදායකය තුල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවට එවැනි නියෝගයක් නිකුත් කරන්න නෛතික බලයක් තියෙනවා. එහෙම හැකියාවක් තියෙනවා. සා පාර්ලිමේන්තුව සතු බලතල අවභාවිතා කරන්න විපක්ෂ නායකතුමාට බලයක් නැහැ, හැකියාවක් නැහැ, අයිතියක් නැහැ. ඒකට මේ පාර්ලිමේන්තුවේ ඉඩකුත් නැහැ. එතුමාට ඒකට ජනවරමකුත් නැහැ. හොඳට තේරුම් ගන්න. තමන්ගේ තරාතිරම දැනගන්න ඕනේ. තමන්ගේ තරම හඳුනා ගන්න ඕනේ. එහෙම තරම් තමන්ගේ තරම හඳුනා නොගෙන පාර්ලිමේන්තුවට නියෝග නිකුත් කරන්න වෙන පිටස්තරය ආවා. මම දැක්ක සමාජ මාධ්‍යයේ තියෙන අධිකරණයටත් එවැනි නියෝගයක් නිකුත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය. නේද? මේ මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් විභාගයට පත් වෙනවා. මම හිතන්නේ ඊයේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හා ඊයේ දවසේ ඇතුළත නඩු 6ක්ද 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණේ ඉදිරිපත් කළා. ඒ නඩු සියල්ලට ශ්‍රේෂ්ඨාධිකරණේ සියලු විනිසුරුවන් වාදි විය යුතුයි. නියෝගය කාගේද? එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග දෙන්න තැනට එන්න පුළුවන්ද? ඒකද අධිකරණයේ ස්වාධීනත්වය? ඒකද විපක්ෂයේ මේ 22 ව්‍යස්ථා සංශෝධනයට අදාළව අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන මහත්තුරු නීතිඥෝ නීති විශාරදයන් ගේන තර්කය? ඒක අධිකරණයේ ස්වාධීනත්වයද? නෑ, ඒක ස්වාධීනත්වය නෙවෙයි. එනිසා 22 ව්‍යස්ථා සංශෝධනයේ මේ ගොඩ ගැහිලා තියෙන නඩු පෙළ ගැහිලා තියෙන නඩු ටික ඉක්මනින් විසඳලා රටේ ජනතාවට නීති ආධිපත්‍යයේ ගරුත්වය, නීති ආධිපත්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිපාදන ටික ඒ ක්‍රමවේදය සකස් කරන එකට ඇයි විපක්ෂය කලබල? ඇයි විපක්ෂය කලබල? ඇයි විපක්ෂය මෙතරම් අර භූමිචල් ගාපු කවුද වගේ දඟලන්නේ? 22 කියන වචනේ කියනකොට 22 වෙනි ව්‍යස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ සහ අනිකුත් උපරමාධිකරණ විනිසුරුවන්ගේ දූර කාලයේ වෙනස් වීම තුළ මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වයට වෙන හානිය මොකද්ද? ඒක කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ? ඒ නිසා ඒ කිසිවක් නැතුව දැන් මැක්කා වගේ අර නේද? අර ජන කියමන් වල තියෙනවා මැක්කාගේ කතාව. ජාත දවසේම පාර්ලිමේන්තුව ඇතුළෙත් විපක්ෂයේ භූමිකාව තුළ තිබුණේ මැක්කා තමයි 22-22. ඉතහා වෙන කිසිවක් නැහැ. වෙන කිසිවක් නැහැ. 22 ව්‍යස්ථා සංශෝධනයට අදාළ කාරණේ. දැන් විශේෂයෙන්ම මේ අද සම්මත කරන පනතට අදාළව ගත්තොත්, අද සම්මත කරන පනතට අදාළ කාරණේදී ගත්තොත් මේ සමවාසන අරමුදල 98 අංක 19 දරන මේ සමවාසන අරමුදල ආරම්භ කරේ විශේෂයෙන්ම අපේ රටේ පුජ්‍යලිකාංශයේ නියෝජනය කරන අපේ රටේ 37 ලක්ෂයක් වෙච්ච වැඩ කරන ජනතාව තුළ පුජ්‍යලිකාංශයේ සේවා නියුක්තික බවට පත් වෙච්ච ඒ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවයට අදාළව සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටීමට අදාළ අවශ්‍ය කරන පහසුකම් සැපයීම ආරම්භ කරගත්ත මුඛ්‍ය අරමුණු 7ක් තේමා කරගනිමින් තමයි මේ සම වාසන අරමුදල ගොඩනැගුවේ. ඒකෙදි සම වාසන අරමුදලට අදාළ කරන ඒ කටයුතු වලට අදාළ මූලික අරමුණු 7 එක ගත්තොත් එහෙම මෙරටේ වැඩ කරන පන්තියට වැඩ කරන ජනතාවට අවශ්‍ය කරන සුබ සාධන කටයුතු වලට අවශ්‍ය කරන අරමුදල සපයා ගැනීම සඳහා තමයි මීට අදාළ කරන ලොතරැය්‍ය නිර්මාණය වුණේ. හැබැයි අරමුණ බොහොම හොඳයි. අරමුණ සත්භාවී. ඒ අරමුණ එක්ක ගෙවිච්ච කාලවකවාන තුළ මේ අරමුදල පාවිච්චි වෙච්ච හැටි පසුවේ පුරම් කරලා බලනකොට මේ අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ එකේ මුඛ්‍ය අරමුණු වලට පරිබාහිරව, එකේ මුඛ්‍ය උත්තුංග අරමුණු වලට පටහැනිව හුදු පටු දේශපාලනික බඩගොස්තරවාදී උවමනාවන් සඳහා පමණක්ම තමයි ඒ ක්‍රියාවලිය භාවිතයේ යෙදලා තියෙන්නේ.
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. හරි, මම අවශ්‍යයි. එතකොට ඒ අරමුණ එක අරමුණයි භාවිතාවයි දෙකක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිකන් හරියට ගත්තොත් අපේ අර දැන් වර්තමානයේ අපේ විපක්ෂයේ භූමිකාව වගේම තමයි. කියන්නේ එකක් කරන්නේ තව එකක්. හරි? ඒ වගේ තමයි. ඒ නිසාම තමයි මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා විද්වත් කමිටුවක් කරා පරීක්ෂා කරලා ඌන උපයෝජිත ආයතනයන් පිළිබඳ තීන්දුව తీරන ගැනීමට අදාළ කරන විද්වත් මණ්ඩලයක තීන්දුවක් මත තව දුරටත් ඒ අරමුදල වෙනම අරමුදලක් හැටියට පවත්වා යනව වෙනුවට ඒ අරමුදල සතු ගොඩනැගීමට බලාපොරොත්තු වෙච්ච මුඛ්‍ය තේමාවන් වල සැබෑ වැඩ කරන සේවා නියුක්තිකයන්ගේ උවමනාවන් අභිලාෂයන් සැබෑ ලෙසම මල්පල ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාදාමයකට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කරගන්න ඒ අරමුදල වෙනස් කරලා අහෝසි කරලා ඒ වෙනුවට ඒ අරමුදල කම්කරු දෙපාර්තමේන්තුවේ වෙනුවට මේ ඒකාබද්ධ අරමුදලට එකතු වෙන අරමුදල යොමු කරන්නත් ඒක අදාළ නියමිත අධීක්ෂණයේ සහ පරීක්ෂාව යටතේ ජනතාවගේ අභිලාෂයන් සහ වැඩ කරන මේ රටේ වැඩ කරන ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් ඒ අරමුදල පාවිච්චි කරන්න අදාළ කරන අවකාශ ඉඩකඩ හදා ගැනීමට අදාළ කරන අනුව තමයි ක්‍රියාවලියට අවස්ථාව ලබා ගැනීම අරමුණු සහිතව තමයි මේ අරමුදල අහෝසි කිරීමට අදාළ කරන මේ අරමුදල ඈවර කිරීමට අදාළ කරන පරක්කෙටුම්පත සංශෝධනය කරන්න වෙන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමති මේ අරමුදල ගෙවිච්ච කාලවකවාන තුල ගත්තොත් එහෙම මේ අරමුදලේ තිබිච්ච මුදල් අවභාවිතා කිරීම කොතරම්ද කිව්වොත් 2024 අවුරුද්දේ රටේ මැතිවරණයක් පැවතෙද්දී ජනාධිපතිවරණය කැඳවලා තියෙද්දි මේ අරමුදල වැඩ කරන ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පාවිච්චි කරන වෙනුවට එවකට හිටපු අමාත්‍යවරයා කරේ ලක්ෂ මිලියන 70ක් මේ අරමුදලේ සල්ලි අරගෙන මිලියන 60ක් වියදම් කළා. මිලියන 60කින්
මන්ත්‍රීතුමා උදෑසන කාලය අවසන් කරලා
මැතිවරණයට අවශ්‍ය කරන මැතිවරණ ප්‍රචාර කටයුතු වල එක පියවරක් හැටියට බෑග් බෙදන වැඩක් කෙරුවා. එච්චරයි මේ අරමුදලෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් ලැබිච්ච ප්‍රතිලාභය බවට පත් වුණේ. ඒ නිසා මේක තුල එවැනි ක්‍රියාකාරීත්වයක් තිබුණේ ඒක වෙනස් කරලා මේ රටේ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ සැබෑ ජනතා උවමනාවන් අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මේ අරමුදල භාවිතා කිරීමට අවශ්‍ය කරන පසුබිම වැඩ පිළිවෙල සකස් කරගන්නට අවශ්‍ය කරන සංශෝධනය සම්මත කරන්න අදාළ කරන මැදිහත් වීම කරමු කියන ඉල්ලීම කරමින් මම නියඳන බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරු මන්ත්‍රීතුමා. මෙලට අද දින න්‍යායපත්‍රයේ විෂයාංකයක මුදල් පනත යටතේ යෝජනා සම්මතය සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංකයක යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.